Buddhaṃ saraṇaṃ gacchāmi.
Buddhaṃ saraṇaṃ gacchāmi.
Dhammaṃ saraṇaṃ gacchāmi.
Dhammaṃ saraṇaṃ gacchāmi.
Sanghaṃ saraṇaṃ gacchāmi.
Sanghaṃ saraṇaṃ gacchāmi.
Dutiyampi Buddhaṃ saraṇaṃ gacchāmi.
Dutiyampi Buddhaṃ saraṇaṃ gacchāmi.
Dutiyampi Dhammaṃ saraṇaṃ gacchāmi.
Dutiyampi Dhammaṃ saraṇaṃ gacchāmi.
Dutiyampi Sanghaṃ saraṇaṃ gacchāmi.
Dutiyampi Sanghaṃ saraṇaṃ gacchāmi.
Tatiyampi Buddhaṃ saraṇaṃ gacchāmi.
Tatiyampi Buddhaṃ saraṇaṃ gacchāmi.
Tatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi.
Tatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi.
Tatiyampi Sanghaṃ saraṇaṃ gacchāmi.
Tatiyampi Sanghaṃ saraṇaṃ gacchāmi.
Pānātipātā vīramanī sikkhāpadaṃ samādhiyāmi.
Pānātipātā vīramanī sikkhāpadaṃ samādhiyāmi.
Adinnādānā vīramanī sikkhāpadaṃ samādhiyāmi.
Adinnādānā vīramanī sikkhāpadaṃ samādhiyāmi.
Āmīsu micchācārā vīramanī sikkhāpadaṃ samādhiyāmi.
Āmīsu micchācārā vīramanī sikkhāpadaṃ samādhiyāmi.
Sāvādā vīramanī sikkhāpadaṃ samādhiyāmi.
Sāvādā vīramanī sikkhāpadaṃ samādhiyāmi.
Surāmīrey majjapamā daṭṭhānā vīramanī sikkhāpadaṃ samādhiyāmi.
Surāmīrey majjapamā daṭṭhānā vīramanī sikkhāpadaṃ samādhiyāmi.
Nītisaraṇa sahitavu.
Nītisaraṇa sahitavu.
Pañcasīla samādānaya.
Pañcasīla samādānaya.
Mārgapala nivan pinisama.
Mārgapala nivan pinisama.
Hetu vevā.
Hetu vevā.
Samantha cakkavālesu atrā gacchantu devatā. Saddhammaṃ muni rājassa sunantu sagga mokkhadaṃ. Dhamma savana kālo ayaṃ badantā. Dhammasavana kālo ayaṃ badantā. Dhammasavana kālo ayaṃ badantā. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Dasaṅgehi samannāgataṃ purisa puggalaṃ paññāpīmi. Sampanna kusalaṃ සම්පන්න කුසලං පූජනීය නායක මහින්ද්‍රාණන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාගේ අවසරයි වාසනාවන්ත ගුණබර කාරුණික පින්වත්නි අද මේ සඳේසාම යාමෙහි උදාර අරමුණු කීපයක් මූලික කරගෙන තම ආදරණීය පියාණන් වහන්සේට තම සහෝදරයාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ උදාර අභිලාෂයේ ඇතුව අපි හැම දිනාටම සද්ධර්ම අවබෝධය ලබා ගැනීමේ කැමැත්ත ඇතිව මේ හැම දිනාම මේ පුණ්‍ය භූමියට මේ සඳෑ යාමෙහි සමීප වුණේ ළඟුනේ. අද අපි මේ වෙලාවේදී මේ පින්වතුන්ට මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසිකේ ගහපති වර්ගයේ එන තුන්වෙනි සූත්‍රය සමන මණ්ඩිකා සූත්‍රය ඇසුරු කරගෙන යම් දහම් කරුණු ස්වල්පයක් අපිට හුඟක් වැදගත් වෙන විදිහට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි මගේ ශාන්තිනායක කිලෝගුරු බුදුරජාණන් වහන්සේ සලත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවදී දිනක් උන්වහන්සේව දැක බලා ගන්න සාකච්ඡා කරන්න පංච අංග නම් වූ වඩු මහත්මයා උන්වහන්සේ මුණ ගැහෙන්න සවැත්නුවරට පැමුණුණා. ජේතවනාරාමයේ සමීපයට ආව මේ පංචකාංග උපාසක මහත්මයාට තේරෙනවා වැටහෙනවා මේ වෙලාව බුදුහාමුදුරු දකින්න සුදුසු නෑ. සුදුසු වෙලාවකයි උන්වහන්සේව දකින්න යන්න ඕන. උන්වහන්සේ විවේක සමාපත්තියෙන් වැඩ ඉන්න වෙලාව දැන්. එනිසායි සුදුසු වෙලාව එනකන් එතුමා තීරණය කළා මෙන්න මේ ආසන්නයේ තිබුණ ආරාමයක් කරවලා මල්ලිකා දේවිය ආරාමයක් කරලා තිබුණා, ශාලාවක් සිදු කරලා තිබුණා. හැම ආගමික ශාස්ත්‍රූවරයෙකුටම සවැත් නුවරට ආවම නතර වෙලා තමන්ගේ අනුශාසනාවන් දේශනාවන් සිදු කරලා විවේකයෙන් වැඩ ඉඳලා ආපහු යන්න. කාටවත් ස්ථිර පැවරුමක් කරලා නැහැ. ඒක පොදු ශාලාවක්. ඒක නිමා කරලා තිබුණෙත් තිමිරි ලීයේ. එනිසා මේ ශාලාව හඳුන්වනවා තින්දුකාචීර කියන නමින් මේ ශාලාව හඳුන්වා දී තිබුණා. මේ ශාලාව ඉදිකලේ මල්ලිකා දේවිය. ඉන්නතොන්ට මතක ඇති බුදුහාමුදුරු වැඩ සිටි අවදියේ මල්ලිකාලා දෙන්නෙක් ගැන සඳහන් වෙනවා. එක්කෙනෙක් කෝසල මල්ලිකා, අනිත් එක්කෙනා බන්දුල මල්ලිකා. කෝසල මල්ලිකා මල් නෙලන කාන්තාවක්. දිනක් මල් නෙලමින් සිටියේදී කොසල් රජුරුවන්ගෙන් එතෙට ගැටුණා. මේ රූබර තරුණිය දුටු කොසල් රජුරුව මන්මත් වුණා. ඒ තම මාලිගාවට ගෙන්වාගෙන අගමිනිසුන් තනතුරේ තබාගත්ත මල්ලිකාව. ඒ බොහොම දක්ෂයි, ඥානවන්තයි. මේ බුදුසසුනේහි නොඑක් වත් පිළිවෙත් පින්කම් කළා. විශේෂයෙන් අසදෘස මහා පූජාව මහා දාණය ඉතිහාසගත වෙන දානයක් මල්ලිකාවගේ උපදේශ මත කුසල් රජුරුව පරිත්‍යාග කළා. ශාසනයට බොහෝම ලැබිව ජීවත් වුණා. හැබැයි එය කොච්චර නැනවත් වුණත් ජීවිතේක වරදක් කරගත්තා. වරදක් කළා පමණක් නෙමෙයි ඒ වරද සංගවා ගන්න තම ස්වාමියාවද රැවටුවා. ඒ කළ වරදටත් වඩා තමන් විසමියා රවටපු මුලා කළ වරදේ ප්‍රතිඵලය මල්ලිකා දින කීපයකට නොමුත් දුගතියක උත්පත්තිය ලැබුවා. ඒ මිය ගියාට පස්සේ කොසල් රජුරෝ කීප වතාවක් ගියා බුදුහාමුදුරුව මුණ ගැහෙන්න. ඇය උපන්නේ කොයි සුගතියේද කියලා අහගන්න බුදුහාමුදුරුව හැම වතාවක්ම මගහැරියා නිසි උත්තරයක් දුන්නේ නෑ. බුදු කොසල් රජුරවන්ට කිව්වා නම් ඇය උපන් තැන රජුරෝ කලකිරෙන්න තිබුණා. මෙච්චර පින් කුසල් කරලා මල්ලිකා උපන්නේ ඒබඳු තැනකද කියලා. දින 7කට පස්සේ උන්වහන්සේ මල්ලිකා ගැන මතක් කළේ. එවිට ඇය උපන් ආත්ම භාවයෙන් දුගතියෙන් මිදලා සුගතියට ගැලවිලා ඇවිල්ලා. ඒවට පස්සේ අන්න එතන උපන් තැන සුගතිය පිළිබඳව දිවසපත් පිළිබඳව කොසල් රජුරවන්ට මතක් කරලා පෙන්වා දුන්නා. අන්න ඒ කෝසල මල්ලිකාවයි මේ තින්දුකාචීර කියන ආරාමයේ කෙරෙව්වේ. ඊළඟට හිටියේ මල්ලිකා තමයි බන්දුල මල්ලිකා. බන්දුල කියලා කියන්නේ හරිම දක්ෂ සෙනවිය දනුද්දරේ. එතුමාගේ දොන්නේ වේගය එකට 500ක් දෙන හිඳුවලා හීයකින් විද්දොත් 500ක් දෙනාම විදගෙන හීය අනිත් පැත්තෙන් පිට වෙන්න තරම් වේගවත් ශක්තියක් එතුමාට තිබුණා. බන්දුල මල්ලිකාවට හිටියා දරුවෝ 30 දෙනෙක්. මේ දරුවෝ 30 දෙනත් බන්දුල සෙනවියා පජ්ජරුවන්ගේ සේනාවේ ප්‍රමුඛෝ හිටියාය. බොහෝම දක්ෂ අය. පජරුවන්ට බොහෝම හිතයිසී අය. නමුත් මේ ඉහළ තැන්වලට ඇලුම් කරගෙන හිතවත්ව කටයුතු කරන අයට නොදැනුවත්වම විපත කරා ළඟා වෙනවා. මේ හිතයිසී භාවයේ නොරිස්සු යම් යම් අය කොසල් රජුරුවන්ව මුලා කළා. බන්දුල සෙනවියා බන්දුල සෙනවියාගේ දරුවන් සමග කුමන්ත්‍රණයක් කරලා ඔබේ රාජ්‍ය උදුර ගන්න සූදානමක් වෙනවායි කියලා. ඈත දුරු ප්‍රදේශයක කැරල්ලක් ඇති කරලා ඒක සංසිඳවන්න මේ පිරිස යවලා උපක්‍රමශීලීව දරුවන් 30 දෙනා බන්දුල සෙනවියා එකතැන මරා දැමුවා රාජ්‍ය කුමන්ත්‍රණයේදී. එදා මේ ආරංචියේ මේ පණිවිඩය මේ හසුන්පත එන වෙලාවේ බන්දුල මල්ලිකාව මහා දානයක් පූජා කරනවා බුදුපාමුක් මහා සංඝරත්නයට. ඇය මේ දානය පූජා කරමින් සිටියේදී හසුන්පතක් ලැබුණා. කලබලෙන් ඇය යන්තමට කියවා බැලුවා. ආරංචිය දැනගත්තා. ඇය ඉනේ මේ ලිපිය සංගවාගෙන කිසිදු වෙනසක් නොදන්වා දානමය කටයුතු වල හොඳින් යෙදුණා. මෙන්න මේ වෙලාවේ එක්තරා සේවිකාවකගේ නොසලකිල්ලෙන් ගිතෙල් කලයක් බිම වැටී පිටේ ගියා. සරියුත් හාමුදුරුව කල්පනා කළා ලෝභ දේශ මෝහ යටපත් කරගෙනයි මේ පින්කම කරන්නේ. ගිතෙල් කලයේ බිඳීම නිසා දේශයේ අමනාපය අකමැත්ත ඇති වුණොත් බන්දුල මල්ලිකාවගේ කුසලයට බාධාවක් වේවි. එනිසා උන්වහන්සේ බන්දුල මල්ලිකාවට මතක් කළා. බන්දුල මල්ලිකාවනි බිජ්ජති ධම්මෝ බිජ්ජති නස්සති ධම්මෝ නස්සති. මල්ලි ශාවනේ බිඳෙන දේ බිඳෙනවා, නැසෙන දේ නැසෙනවා. කම්පා වෙන්න එපා. එය මෙන්න මේ වෙලාවේ මහ පුදුම කතාවක් කියනවා. අනේ සරියුත් හාමුදුරුවනි, මම මේ ගිතෙල් කලේ බිඳිනවට මොනවට කම්පා වෙන්නද? කම්පා වෙනවා නම් මම මේ දන් දෙන අතරේ මෙන්න පණිවිඩයක් ආවා. මගේ ආදරණීය සැමියා සමග මගේ සෙනෙහබර දරුවෝ 30 දෙනාම මරා දාලා එක තැන. මම ඒ බඳු දේ පවා දරාගෙනයි මේ පින්කම කළේ. අන්න බන්දුල මල්ලිකාවගේ, කෝසල මල්ලිකාවගේ විශේෂත්වය මෙතනදි කියවෙනවා. ඔබ දන්නවා සෝතාපන්න භාවයටවත් පත් වෙච්ච කෙනෙක් කවදාවත් අපායතනක උත්පත්තිය ලබන්නේ නැහැ. එහෙත් කෝසල මල්ලිකාව දින හතකට හෝ දුගතියට ගිය බව පේනවා. එහෙනම් ඒ කොතෙක් සමීපව සිටියා. කොසල් රජුරුවෝ කොච්චර බණ ඇහුවත් බුදුහාමුදුරුවන්ගෙන් කෝසල සංයුත්තේ කියලා හදාක් බණ කියලා තියෙනවා. මග ඵලයක් ලබන්න බැරි වුණා කොසල් රජුරුවන්ට. ඒත් මන්දුල මල්ලිකාව ධර්මයේ සැබෑව යථාර්ථය අවබෝධ කරගෙන අර මහා සම්පණයට පත් වෙන කෙනෙකු නම් මේ දාණය බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ මහරහතන් වහන්සේලා කරා අමතක කරලා දාණය පසෙකට දමලා හඬා වැළපෙන්න කම්පණයට පත් වෙන්නට සිදුවෙන වෙලාවේ ඇය ඒ ලිපියේ ඉන්නේ තබාගෙන නොසලී මේ ක්‍රියාව තුළ ධර්මයේ ශක්තිය අපට කියලා දෙනවා. ධර්මයේ කියලා කියන්නේ තියෙන දුක නැති කරන, එන්න තියෙන දුක් ඉවත් කරන දෙයකට. පටාචාරා අම්මා මරණ හයකින් දුක් විඳ කෙනෙක්. කිසා ගෞතමිය තම එකම දරුවාගේ මරණයෙන් දුක් විඳි අම්මා කෙනෙක්. ඒ ඇත්තෝ සියලු දුක් ගෙන නිවාගත්තේ තථාගත ධර්මයේ. බන්දුල මල්ලිකාව දුක ඉන්නට පෙරම දුකින් මිදී සැනසෙන හැටි ඒ ධර්මයේ තුලින් අවබෝධ කරගෙන සිටියා. ඉතින් මේ අතීතයේ හිටිය මල්ලිකාලා දෙන්න ඒ කෝසල මල්ලිකාව ඉදිකළ ඒ ආරාමේ ඒ වෙනකොට ඇවිල්ලා වාසය කළා සමන මල්ලිකා පුත්ත උග්ගහමාන කියලා ආජීවිකේ. මෙන්න මෙයා එක්ක විශාල පිරිසක් 700ක විශාල පිරිසක් පිරිසකට නායකත්වයේ දුන්නු කෙනෙක් සමන මණ්ඩිකා පුත්ත උග්ගහමාන කියලා කියන්නේ. අර පංචාංග උපාසකතුමා බුදුරජාණන් වහන්සේ ළඟට යන්නට සුදුසු අවස්ථාව එනකම් එතෙක් යමක් සාකච්ඡා කරන එක සුදුසුයි ශාස්ත්‍රූවරයෙක් ආගමික ශාස්ත්‍රූවරයෙක් ළඟට ගිහිල්ලා එනිසා එතුමා තීරණය කළා මේ තින්දු කාචීරයට යන්න. ඔහු ඈතින්ම එනවා දැක්ක සමන මණ්ඩිකා පුත්ත උග්ගහමාන තමන්ගේ ශ්‍රාවකයන්ට කතා කරලා කියනවා. දිතිස් කතාවෙන් මහා ගෝසා ක්‍රමෙන් ඉති මේ පිරිසට කතා කරලා කියනවා භවත්නි අන්න ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ හොඳ ශ්‍රාවකයෙක් උපාසකයෙක් වෙනවා. සලුපිලි සුදුවත් අඳින උපාසකයෙක් උපාසක වූ ශ්‍රාවකයෙක් වෙනවා. ඔය ශ්‍රමණ බවත් ගෞතමයෝ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ නිශ්ශබ්දතාවයට කැමති. අප්පසද්දකාමෝ අප්පසද්ද විනීතෝ අප්පසද්දස්ස වන්නවාදී. නිශ්ශබ්දතාවයට ಗುಣ කියන නිශ්ශබ්දතාවයට කැමති නිශ්ශබ්දතාවයේ ජීවිතයෙන් හුරු කළ අය. එනිසා අපි නිහඬ බව දැනුනොත් නිහඬ බව පෙනුනොත් අපි ළඟට ඒවි ඔය පංචාංග පංචකාංග තපති වඩු මහත්මයා අපි ළඟට ඒවි. මේ ඇත්ත කොහොම නිහඬ වුණා 700ක් පිරිසම මේ නිහඬ පිරිස මැදයේද අර බුද්ධ ශ්‍රාවකයා පංචකාංග උපාසක මහත්මයා පැමිණුණා. ඔවුන් සමග සතුටු සාමීචි කතා කරගෙන යද්දී සමන මණ්ඩිකා පුත්ත උග්ගහවාන කියනවා, උවසුවනි, අපි අපේ ශාසනයේ මෙන්න මෙහිම ඉගැන්වීමක් කරනවා. යම් කෙනෙකු කයින් අකුසල් කරන්නේ නැත්තම්, වචනයෙන්ද අකුසල් කරන්නේ නැත්තම්, සිතින්ද අකුසල් කරන්නේ නැත්නම්, ආජීවයේද දිවි පැවැත්මද පිරිසුදුනා, අපි ඔහුව හඳුන්වනවා උත්තම කුසල ඇති, පිරිපුන් කුසල් ඇති, උතුම් කුසල් ඇති, උත්තම ප්‍රාප්තියටපත් වෙච්ච, උත්තම තැනටපත් වෙච්ච, වාදයෙන්ද සැලවිය නොහැකි මහා පුරුෂයාය කියලා අපි හඳුන්වනවා, අපි අනුශාසනා කරනවාය කියලා සමන වණ්ඩිකා පුත්ත උග්ගහමානතුමා මේ උපාසක මහත්මයාට කියනවා. දැන් හොඳට මතක තියාගන්න මෙතුමා කියන වචන ටික, කයින් අකුසල් කරන්නේත් නැ, වචනයෙන් අකුසල් කරන්නේත් නැ, සිතින් අකුසල් කරන්නේත් නැ, ආජීවයේද දිවි පැවැත්මද පිරිසිදුයි. අන්න ඒ බඳු කෙනා උතුම් කුසල් ඇති, පිරිපුන් කුසල් ඇති, උත්තම ප්‍රාප්තියටපත් වෙච්ච, වාදයෙන්ද සැලවිය නොහැකි මහා පුරුෂයාය කියලා කියනවායි කියලා, අපි එහෙම අනුශාසනා කරනවායි කියලා ඒක මතක් කළා. මෙයාගේ කතාව මේ පාසක මහත්මයා පිළිගත්තෙත් නැහැ, ප්‍රතික්ෂේප කළෙත් නැහැ. නිහඬව දැන් සුදුසු වෙලාව ආවා. බුදුරජාණන් වහන්සේ ළඟට උන්වහන්සේව දකින්න පිටත්ව ගියා. දැන් ඒ සංවාදයට ප්‍රථම අපි පින්වතුනි ටිකක් කල්පනා කරලා විමසලා බැලුවොත් මොකක්ද මේ උග්ගහමාන පුත්තගේ දහම? ඔබ මොකක්ද කියන්නේ? මේක බුදුදහමට සමාන දෙකඟද? උග්ගහමාන පුත්ත කිව්වේ කොහොමද? කයින් වැරදි කරන්නේත් නේ, වචනයෙන් වැරදි කරන්නේත් නේ, සිතින් වැරදි කරන්නේත් නේ, දිවි පැවැත්මද සම්මා ආජීවයද තියෙනවා යුක්තයි. ඔබ මොකද කියන්නේ? එතකොට නිබඳු කෙනා උතුම් කුසල් ඇති කෙනෙක්ද, පිරිපුන් කුසල් ඇති කෙනෙක්ද, උත්තම ප්‍රාප්තියට පත් වෙච්ච කෙනෙක්ද, වාදයෙන් සැලවිය නොහැකි මහා පුරුෂයෙක්ද? මේ මොකද හිතන්නේ? අඩුවක් තියෙනවද සම්පූර්ණයිද? මේක මොකක්ද අඩුව? සැකේට කියන්නේ මොකක්ද අඩුව? ඔය දැන් අකුසල් කරන්නේ නැහැ කියලා කියන්නේ.
කුසල් වඩන්නේ වඩම්මත් තමයි. ලෝකල් කුසල් වැඩ
සංවැටි හොඳයි, අපි බලමු දැන් බුදුහාමුදුරු ළඟට ගියාම මොකද කියන්නේ කියලා.
කුසල් නැති කරලා නැහැ, කුසල් තියෙනවා ඒක තමයි.
හොඳයි හොඳයි, දැන් හොඳයි උත්තර ටික ලැබෙනවා. සවන් දීලා තියෙන හොඳට.
මාර්ගඵල ලැබලා තියෙනවා ඒක සඳහනක් නැහැ.
හොඳයි, බුදුහාමුදුරුව ළඟට ගිහිල්ලා වැඳ නමස්කාරලා සතුට සාමිච්චී යෙදිලා මේ පංචකාංග උපාසකතුමා බුදුහාමුදුරුවන්ට මතක් කරනවා, බුදුහාමුදුරුවනි, මම ඔබ වහන්සේව දකින්න ආවේ ඒත් එන්න සුදුසු වෙලාව එනකන් කාලය තිබුණු නිසා මම සමන මණ්ඩිකා පුත්ත උග්ගහමාන ආජීවකතුමා හමු වෙන්න ගියා. එතුමා මෙන්න මෙහෙම දේශනාවක් කළා, තමන්ගේ ශ්‍රාවකයන්ට මේ බඳු අනුශාසනාවක් කරන්න කියලා. කයින් අකුසල් කරන්නේ නැත්නම්, වචනයෙන් අකුසල් කරන්නේ නැත්නම්, සිතින්ද අකුසල් කරන්නේ නැත්නම්, ආජීවයේ පිරිසුදුනම් උතුම් කුසල් ඇති තිරිසුම් කුසල් ඇති උත්තම ප්‍රාප්තියටපත් වෙච්ච උත්තම මහ වාදේන්ද සෙලවිය නොහැකි මහා පුරුෂයාය කියලා අනුශාසනා කරනවාය කියලා එතුම මතක් කළා. මම ඒ ගැන පිළිගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කළේ නැහැ. මම නිහිතවව බුදුහාමුදුරුවනේ. බුදුරජාණන් වහන්සේ එකවරම හරි ලස්සන ප්‍රකාශයක් කළා. එහෙනම් උපාසකතුමනේ, මේ උඩුබැලි අතට ඉන්න පුංචි ලදරුවොත්, පුංචිම පුංචි ලදරුවොත් උතුම් කුසල් ඇති, පිරිපුන් කුසල් ඇති, උත්තම ප්‍රාප්තියට පත්වෙච්ච, වාදයෙන් සෙලවියනේ නොහැකි උත්තම පුරුෂයෝ වෙන්නට ඕන. උන්වහන්සේ යහනවා උපාසකතුමනි, කුංචි ලදරුවා, ඔහුට ඒ පැත්තට මේ පැත්තට හැරෙන්නවත් පුළුවන් කමක් නැහැ. කරන එකම කායික ක්‍රියාව මොකද්ද? අතපය හොල්ලන එක විතරයි. ඉතින් කුමන කාය කර්මයක්ද? මේ දරුවන්ට අම්මේ තාත්තේ කියා ගන්නවත් බෑ. තාම තියෙන්නේ හැඳින් සිනහසින් දෙක පමණයි. කුමන වාක් කර්මයක්ද? මේ දරුවා මමයි අනුන්ගේ කියලා හිතා ගන්න තරම්වත් තාම එවන් සංකල්පයක්වත් නැහැ. කෙබඳු මනෝ කර්මයක්ද? බඩගිනි හැදුනහම මවගේ තරෙන් කිරි ටිකක් පුරා බීම විතරයි කරන්නේ. ආජීවයේ මොනා පිරිසුදු කමක්ද? මේ කුංචි ලදරුවා කයින් අකුසල් කරන්නෙත් නැහැ, වචනයෙන් අකුසල් කරන්නෙත් නැහැ, සිතින් අකුසල් කරන්නෙත් නැහැ. ආජීවයේ බොහෝ පිරිසුදුයි. උග්මහා පුත්තක දේශනාව අනුව එනම් මේ කුංචි ලදරුවට කොහොම උතුම් කුසල් ඇති, පිරිපුන් කුසල් ඇති, උත්තම ප්‍රාප්තියට, ඒ කියන්නේ අරහත් ඵලයටපත් වෙච්ච, කෙලවරටපත් වෙච්ච උත්තමයෝ වෙන්නට ඕන කියලා. මෙසේ බුදුරජාණන් වහන්සේ උග්ගහමාන පුත්තගේ ඉගැන්වීම පිළිබඳව මෙබඳු දේශනාවක් කරලා උපාසකතුමනි, එදා හිටිය සිව්වනක් පිරිස මැද්දේ මෙතුමා මූලික කරගෙන එදා අනුශාසනාව කළේ. එතුමා උන්වහන්සේ මතක් කරනවා, මගේ ශාසනයේ, මේ සරුවක්න ශාසනයේ උතුම් කුසල් ඇති, පිරිපුන් කුසල් ඇති, උත්තම ප්‍රාප්තියට පත් වෙච්ච, වාදයෙන් සෙලවිය නොහැකි පරම පුරුෂයා කියලා කියන්නේ, උත්තම පුරුෂයා කියලා කියන්නේ දසාංගයකින් සමන්නාගත වෙච්ච කෙනෙකුට. සම්පන්න කුසලෝ පරම කුසලෝ උත්තමප්පති පත්තං සමනං අයෝධ්‍යං ඉද තපති අසේක්කියා සම්මා දිට්ඨියා සමන්නාගතෝ හෝති. අසේකේන සම්මා සංකප්පේන සමන්නාගතෝ හෝති. මේ විදිහෙන් උන්වහන්සේ මේ දසාංගයේ පිළිබඳව පැහැදිලි කරනවා. උන්වහන්සේ දා මේ පිළිබඳව දේශනා කරමින් මෙසේ පැහැදිලි කළා. දසංගේ සමන්නාගතං පුරිස පුද්ගලං පඤ්ඤාපේමි සම්පන්න කුසලං පරම කුසලං උත්තමප්පති පත්තං සමනං අයෝධ්‍යං ඉද තපති වික්ඛුනෝ අසේක්‍යා සම්මාදිට්ඨියා සමන්නාගතෝ හෝති. අසේකේන සම්මා සංකප්පෝ සමන්නාගතෝ හෝති. අසේඛාය සම්මා වාචාය සමන්නාගතු හෝති අසේකේන සම්මා කම්මං තේන සමන්නාගතු හෝති අසේකේන සම්මා ආජීවේන සමන්නාගතු හෝති අසේකේන සම්මා වායාමේන සමන්නාගතු හෝති අසේඛාය සම්මා සතිය සමන්නාගතු හෝති අසේකේන සම්මා සමාධින සමන්නාගතු හෝති අසේකේන සම්මප්පඤ්ඤා සම්මා ඥානේන සමන්නාගතු හෝති අසේඛාය සම්මා විමුක්තිය සමන්නාගතු හෝති ති අන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ උත්තම ප්‍රාප්තියට පත්වෙච්ච පරම පුරුෂයා පිළිබඳව දසාංගයකින් සඳහන් වෙනවා. දසනාමකින් කියපු තැන දසාංගේහි සමන්නාගතං අරහාති උච්චති. මේ රහතන් වහන්සේ පිළිබඳවයි මේ දේශනාවෙන් උන්වහන්සේ පැහැදිලි කළේ. හැබැයි මම මේ දැන් කතා කළේ සූත්‍රයේ මුල කතා කළා, අග ටික මේ මතක් කළේ, මෙත පිට මතක් කළේ නෑ. එතනදී උන්වහන්සේ මෙන්න මේ දසාංගයෙන් සමන්නාගත මේ ශාසනයෙහි උතුම් කුසල් ඇති, පිරිපුන් කුසල් ඇති, උත්තම ප්‍රාප්තියට පත්වෙච්ච කිසිවෙකුට වාදයෙන් සැලවිය නොහැකි උත්තම පුරුෂයා, පරම පුරුෂයා කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක උන්වහන්සේ පැහැදිලි කරනවා. උන්වහන්සේ දා සිව්වනක් පිරිසට පැහැදිලි කොට දේශනා කරනවා, මෙන්න මේ ශාසනයේ යම් කෙනෙකු පළමු කොට අකුසලයේ දැනගන්නට ඕන. අකුසලයේ දැනගන්නට ඕන. ඒ වගේම මේ අකුසලය කිනම් මූලයකින් කුමක් පදනම් කොටගෙන අකුසලය හටගන්නේදයි දැනගෙන ගත යුතුයි. අකුසලයත් අකුසල මූලයක් දැනගත යුතුයි. අකුසලයත් අකුසල මූලයක් දැන අකුසලය නිවාරණය කරන්නට නම්, අකුසලය නැති කරගන්නට නම් අකුසල මූලය හඳුනාගෙන සිටින්නට වෙනවා. යම් කෙනෙකු මෙන්න මේ ශාසනය තුල අකුසලේ නම් වූ කාය කර්ම, වාක් කර්ම, මිච්ඡා ජීව ආදී මේ වැරදි පාප ක්‍රියාවන්ගෙන් මිදෙන්නට යම් කෙනෙකු කැමැත්තේ නම්, ඒ කැමැති කෙනා නියත වශයෙන්ම මම මේ වරද කරන්නේ, මේ වරදින් මිදෙනවා, නිදහස් වෙනවා කියන පොරොන්දු ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ වරද සිදු නොවන්නට නම් අපිට පුළුවන්කම තියෙන පොරොන්දු වෙලා අදිස්ථාන කරගෙන මේක කරන්නේ නැහැ කියලා සිත දැඩි කරගෙන යම් වෙලාවක් ඉන්න. හැබැයි අපට ඒ සිතේ දැඩි ගතිය හැමදාම පාලනය කරන්න බෑ. යම් අවස්ථාවක් ආවොත් අපි අපේ කුසලය පිරිහෙවාගෙන අකුසලයට යනවා. සැබෑ ලෙසම අකුසලයට නොයටින්න නම් මෙන්න මේ ශාසනය තුල ඇයි අපි අකුසල සහගත වෙන්නේ? අපේ කාය කර්මයේ අකුසල සහගත වෙන්නේ ඇයි? අපේ වාක් කර්මයේ අකුසල සහගත වෙන්නේ ඇයි? අපි බලන්නට ඕන මගේ කාය කර්මය නිසා කාට හරි විදවීමක් වෙනවා නම්, මගේ වාක් කර්මය නිසා අනුන්ට විදවීමක් වෙනවා නම් පීඩනයක් පීඩාවක් වෙනවා නම් එහෙනම් මගේ පැවැත්ම අකුසල සහගතයි. අපි හුඟක් නොහිතුවට පින්වත්නි අපි මේ ගුණ පුරණ පින්වතුන්ගේ ජීවිත තුල පවා සමහර වෙලාවට අපේ පවස්නා ජීවිත තුල අප නොදනුවත්ව හෝ දැනුවත්ව තව කෙනෙකුට හිරිහැර වෙන, තව කෙනෙකුට කරදර වෙන, තව කෙනෙකුට බාධා වෙන, තව කෙනෙකුගේ සිත් රිද වෙන, තව කෙනෙකුගේ සිත් කම්පාවට පත් වෙන සිදුවීම් අපතුලින් සිදුවිය හැකි. අපි හිතනවා අකුසලයේ කියලා කියන්නේ මේ මරණයක, හොරකම් කරන එක, කාමී වර්ධවා හැසිරෙන එක තමයි කයින් කරන ලොකුම වරද කියලා. මේ ශික්ෂාපද තුලින් යම් වැරදි විශේෂයක් හඳුන්වා තිබුණත් අකුසලයේ කියලා කියන්නේ මේ ටික විතරක් නෙවෙයි. මොන යම් විදියකින් හෝ තව කෙනෙකුට හිංසනයක් වෙනවා නම් ඒක අකුසලයේ කොටසටයි අයිති වෙන්නේ. එනිසා අපේ කාය කර්මයේ වාක් කර්මයේ මනෝ කර්මයේ බොහෝම සාන්ත වෙන්නට ඕන, සංසිඳෙන්නට ඕන. මොනම විදියකින්වත් Tamanටත් අනුන්ටත් අහිත පිණිස පවතින්නට බෑ. මේ ශාසනයේ අපට උගන්වනවා සමහර කෙනෙක් ඉන්නවා අත්තිතාය පටිපන්නෝ නොපරහිතාය. තමන්ගේ වැඩ ටික හොඳින් කරගන්නවා, අනුන් ගැන හිතන්නේ නෑ. තව සමහර කෙනෙක් ඉන්නවා පරහිතාය පටිපන්නෝ නු අත්තිතාය. අනුන්ගේ වැඩ කොහොම බාරගෙන කරනවා, තමන්ගේ වැඩේ කරන්නේ. සමහර කෙනෙක් ඉන්නව නො අත්තිතාය නො පරහිතාය. අනුන්ගේ තමන්ගේවත් කලයුත්ත කරගන්නේ නෑ. මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදයේ ලද ශ්‍රාවකයා වෙන්නේ අත්තිතාය පටිපන්නෝ පරහිතාය. තමන්ගේ යහපත කුසලයේ වගේම අනුන්ගේ යහපත ගැනත්, අනුන්ගේ පැවැත්ම ගැනත් හිතා කටයුතු කරන කෙනා. එනිසා අපි අකුසලය කියනකොට මේ ශික්ෂාපද ටිකෙන් විතරක් මනින්න යා යුතු නෑ. ශික්ෂාපද ටිකට සාපේක්ෂකව බලනකොට හැම කෙනෙක්ම කුසල්. වැරදි නෑ, චෝදනා කරන්න බෑ. නමුත් අපි ගත කරන නිවස තුල, අපි ගත කරන සමාජය තුල, අපි වැඩ කරන තැන තව කෙනෙකුගේ අප්‍රසාදයට, අප්‍රසන්න භාවයකට අපි ලක් වෙනවනම් මොන යම් විදියකින් හරි අපේ කාය කර්මේ වාක් කර්මේ යම් අඩුවක් තියෙනවා. අන්න මේ පුංචි වරදකෝ මේ ශාසනය අපට බුදුහාමුදුරුවෝ උගන්වන්නේ කුඩා වරදෙහිද බිය දක්නාසුලුව, චූටි වරදෙහි බිය දක්නාසුලුව ජීවිතේ පවත්වන්න. එවනු පැවැත්මක් අපට ගෙනියන්න පුළුවන්කම තියෙන්නේ හිතලා අදිස්ථාන කරලා නෙමෙයි, පොරොන්දු වෙලා නෙමෙයි. අකුසලයට හේතුව වෙච්ච, නිමිත්ත වෙච්ච, මූලය වෙච්ච අකුසල මූලයේ සිඳීම. එනිසා මගේ බුදුරජාණන් වහන්සේ පළමු කොට ලෝකෙට දේශනා කළා සබ්බපාපස්සා කරණා, අනේ අකුසල් කරන්න එපා කියලා. අකුසල් නොකරන්න නම් අපි අකුසල මූලයන්ගෙන් හිත මුදව ගන්න වැඩපිළිවෙලක් අපිට තියෙන්න ඕන. අන්න උත්තම ප්‍රාප්තියට ඔබ කවදා හෝ දිනක ලං වෙන්න නම් ඔබ ඉස්සෙල්ලාම ආරම්භ කරන්න තියෙන්නේ ඔබේ හිත කෙලසෙන, ඔබේ හිත කිලුටු කරන ලෝභ හිත, දේශ හිත, මෝහ හිත වළක්ව ගන්න. දැන් ඔබ කැමති හැම කෙනෙක්ම නේ මම කාටවත් හිරිහැරයක් නැතුව කරදරයක් නැතුව කුරා කුහුමිල් කුටවත් වරදක් නැතුව ජීවත් වෙන්න ඕන කියන කැමැත්ත තියෙනවා. ඒ වුණත් අපි නොදැනුවත් වනමු තව කෙනෙකුට හිංසනයක් වෙනවා නම් වෙන්නේ ඇයි? අපේ හිතේ ලෝභ හිත, ද්වේෂ හිත, මෝහ හිත උපදින නිසා. අපි හැමෝම අකමැති මේ අකුසල හිතට, ලෝභ ද්වේෂ මෝහ හිතට අකමැති. අකමැති වුණත් අපේ හිතේ උපදිනවා නම් ලෝභ ද්වේෂ මෝහ, මොකක්ද අපි මේකට කරන්නේ? මේකට වැඳලා පුදලා යාත්‍ිකා කරලා යාඥා කරලා පඳුරු බැඳලා අනේ මගේ හිතේ ලෝභ දේශ මොහ උපදින්නේ පා කියලා ඔබේ හවස ප්‍රාර්ථනා කළාට මේක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ හිතේ උපදින අකුසල මූලය වළක්ව ගන්න, නවත්ව ගන්න මොකක් හරි ක්‍රමයක් මේ ශාසනය තුල තියෙනවද? ඔන්න අපි කල්යාණ මිත්‍රය සුරට ගිහිල්ලා හොයන්න ඕන. ශික්ෂාපද සමාදන් වෙන එක විතරක් නෙමෙයි. සමාදන් වෙලා ඒක සමාදාන විරතියෙන් ඒ සමාදන් වෙච්ච දේ රැකගන්නේ කොහොමද කියලා හොයන්න ඕන. එහෙනම් අපි ලෝභ සිත, ද්වේෂ සිත, මෝහ සිත කොහොමද යටපත් කරන්නේ? මොකක්ද ඒකට ක්‍රමය? අනුත්තම ප්‍රාප්තියට යන්න නම් උතුම් කුසල් ඇති, පිරිපුන් කුසල් ඇති, වාදයෙන් සෙලවිය නොහැකි දසාංගයෙන් සමන්නාගත ඒ පරම පුද්ගල භාවය ඔබ මම ලබන්න නම් පළමු කොටම අපි හඳුනා ගන්න වෙනවා මේ අකුසල මූලය සිඳින්නේ කොහොමද කියලා. අකුසල මූලය සිඳපු තැන මතුවෙන්නේ කුසල මූලය. එනිසා ඔන්න බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා සබ්බ පාපස්ස අකරණං කියන දේශනාවට අනතුරුව කුසලස්ස උපසම්පදා. අකුසලයෙන් වෙන් වෙලා කුසලයට එන්න, අකුසලය අතහරින්න, පාපය අතහරින්න, අතහැර කුසලයට එන්න. දැන් කුසලයට එන්න නම් මොනවද තියෙන්න ඕන? අපේ කාය කර්මේ, වාක් කර්මේ, මනෝ කර්මය, ආජීවය, අනුන්ටත් තමන්ටත් හිත පිණිස පවතින්න නම්, තව කෙනෙකුට හිංසා පීඩා නොවන්න නම්, කාය චිත්ත පීඩා නොවන්න නම්, මටද කවදාවත් පසුතැවීමක් කලකිරීමක් නොවන්නට නම්, මගේ හැම කුදුමහත් හැම ඉරියව්වක්ම කුසල සහගත වෙලා තියෙන්නට ඕන. එහෙනම් මේ ක්‍රියාව කුසල සහගත වෙන්න නම් ලෝභ හිතක්, ද්වේෂ හිතක්, මෝහ හිතක් ඇති කරගෙන පුළුවන් කමක් නැහැ. අන්න අපට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ලෝභ හිත යටපත් කරලා අලෝභ හිත මතු කරගන්න, ද්වේෂ හිත යට කරලා අද්වේෂය මතු කරගන්න, මෝහ හිත යට කරලා අමෝහය මතු කරගන්න. දැන් උන්වහන්සේ දේශනා කළේ කුසල් කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළේ මේ ටික. අකුසලයන් අකුසල මූලයක් අතහරින්න, කුසලයක් කුසල මූලයක් මතු කරගන්න. දැන් හරි අනුශාසනාව හරි කොහොමද මේක කරන්නේ? මොකද්ද මේකට පිළිවෙත? මොකද්ද මේකට ක්‍රමය? ඔන්න අපි ඉගෙන ගන්න වෙන, හොයා ගන්න වෙනවා. තවදුරටත් උන්වහන්සේ කළ යුතු ප්‍රතිපදාවන් අකුසල මනෝ සහගත ස්වභාවයන් අකුසල සහගත සංස්කාරයන් නිරුද්ධ කරලා කුසල සංස්කාරයන් පහළ කරගන්න ඒ ගමන් මගක් දෙවෙනි උන්වහන්සේ දේශනා කරනවා. අපි ඒ ටික ගැන කතා කරන්නට ප්‍රථම අකුසලය දුරු කරලා කුසලයට එන්නේ කොහොමද කියන කරුණ ගැන යමක් කතා කළොත් වාග් දෙනකට ප්‍රයෝජනවත් වේවි. පින්තුනි, අපි පළමු කොට අකුසලයෙන් මිදෙන්න කුසලයට එන්න නම් අකුසලයේ තියෙන ආදීනවයක් කුසලයේ තියෙන ආස්වාදයක් මේ දෙක පිළිබඳව දැනුවත් වෙන්නට වෙනවා. කය අකුසල සහගත වුණොත්, වචනය අකුසල සහගත වුණොත්, මනස අකුසල සහගත වුණොත්, දිවි පැවැත්ම අකුසල සහගත වුණොත් මෙලව ජීවිතයෙන් අපට අත් විඳින්නට වෙන දේ මොනවද? ඒක හඳුන ගන්න වෙනවා. සතර බියක් ගැන බුදුහාමුදුරුව දේශනා කරනවා. අත්ථානුවාද භය. අත්ථානුවාද භය. පරානුවාද භය. දණ්ඩ භය. දුක්ගති භය. අපි මොන විදිහකින් අපි වැරදි කළත් අපට පුළුවන් ලෝකෙටම හංගගෙන වැරදි කරන්න. ලෝකෙටම සංගවගෙන වැරදි කරන්න පුළුවන්. හැබැයි අපේ හිතට සංගව ගන්න බෑ. ලෝකෙ දිවියක් බ්‍රහ්මයන්ට සංගවලා වැරදි කරන්නත් බෑ. අපි ලෝකෙට සංගවලා කාටවත් නොපෙනෙන්න වැරදි කළා. හිත දන්නවා මේ වැරද්ද කළා කියලා. හිත ඔබට මට චෝදනා කරනවනේ. නුඹ මේ වරද කළා, මේ අපරාධය කළා, මේ සහාසික ක්‍රියාව කළා, මේ අනුන්ට රිදවීම කළා, මේ අනුන්ට පීඩනය ඇති කළා කියලා තමන්ගේ හිත තමන්ට වද දෙනවා. මෙන්න මේක තමයි අත්හානුවාද භය. අපි කැමති වුණත් අකමැති වුණත් අපි කළ ක්‍රියාව අපිට වද දෙනවා. අපේ ජීවිතවල ඒ බඳු ක්‍රියාකාරකම් නැතුවන වේ. ඊළඟට ලෝකෙ දැනගත්ත දවසට රහස එකලක් පරානුවාද භය. ලෝකෙ අය අපිට නින්දා කරනවා, පහාස කරනවා, චෝදනා නගනවා. අපි කළ ක්‍රියාවේ තියෙන නපුරුකම ගැන ඒත් කතා කරනවා. පරානුවාද භය. අපි අනුන් නිසා අනුන්ගෙන් චෝදනා ලබන්න අකමැති. ඒ වගේම අපි වරදක් කළොත් ඒකට ලෝකයේ නීතියක් සම්මත නීතියක් තියෙනවා, දඩයක් දඬුවමක් තියෙනවා. අපිට ඒ දඬුවමට ලක් වෙන්න වෙනවා අපේ ක්‍රියාව කුසල සංගත. ඒ වගේම මේ ලෝකයේ හැම ආගමික ඉගැන්වීමකට අනුවම වැරදි කළ කෙනාට, අකුසලයට පාපයට බර වෙච්ච කෙනාට සුගතියක් හිමි වෙන්නේ නැහැ, භයානක දුගතියක් හිමි වෙන්නේ. එනිසා අපි බලන්න ඕන, අපි වරදක් කළොත් ඒක විපාක කොයි කොයි ආකාරයෙන් හරි අපිට අත් විඳින්න වෙනව නේද? අනුන්ගෙන් චෝදනා නොලැබුණත් නීතියෙන් බේරිලා හිටියත් තමන්ගේ හිත තමන්ට කරන චෝදනාව වළක්ව ගන්න බෑ. පුළුවන් හයි හත්තියේ තියෙන වෙලාවේ මේවා වහගෙන ඉන්න පුළුවන්කම ඇති. නමුත් ලිඩ ඇඳට මරණ ඇඳට වැටිච්ච වෙලාවේ මෙවි මෙවි පේනවා තමන් කළ වැරදි ටික. කයින් කළ, වචනයෙන් කළ, සිතින් කළ වැරදි ටික මෙවිලා පේනවා. හිතට වද දෙනවා, වේදනාව දෙනවා ඒ වෙලාවේදී. ඉද තප්පති පෙච්ච තප්පති මේ මොහොතේ තැවෙනවා, පස්සෙත් තැවෙනවා. දුගතියට ගිහිල්ලා බොහෝ තැවෙන්න වෙනවා. එනිසා මේ අකුසලයට තියෙන ආදීනවය බොහෝමයි. මෙලව ජීවිතයේ තසහනේ කලකිරීම, දුක වේදනාව උරුම කරගෙන ජීවත් වෙන්නේ කයින් වචනයෙන් වැරදි කරන අය. ඒ වගේම කය වචනය සුචරිතවත් කරගත් අය මෙලව ජීවිතයත් බොහෝම සහනයෙන් සැනසෙල්ලෙන් ජීවත් වෙනවා. තමන්ගේ හිත තමන්ට ප්‍රශංසා කරනවා. ලෝකෙන් ප්‍රසාදය ප්‍රසංසාව ගලාගෙන එනවා. ಗುಣ තියෙනවා නිතරට. පසුතැවෙන්න කලකිරෙන්න දෙයක් නැහැ. ඉදනන්දති පෙච්චනන්දති ඉදමෝදති පෙච්චමෝදති. හැමදාම සතුටු වෙන්න දේ ජීවිතේ තියෙනවා. එනිසා පින්වතුනි මේ සමහර අයට මේ කර්මයේ විපාකයේ ගැන කිව්වට සමහර දෙනෙකුට ඉතර විශ්වාසයක් නැහැ. පරලොවක් තියෙනවද කියලා සමහර කෙනෙකුට විශ්වාස නැහැ. සතත් නැතත් පරලොව සුදනීනි මහත. පරලොව ඇතත් නැතත් කමක් නැහැ. අපි යහපත් දෙයක් කරන එක හොඳයි. තිබුණොත් හදිසි අපට පුළුවන්කම තියෙන එක්තරා න්‍යායක් කියලා දෙන්න. එබඳු මතයක ඉන්න ඔබේ හිතවතෙක්ව නිදහස් කරගන්න ඕන නම් අපිට ඒ වගේ අය මුණගෙන වුණාම අපි ඒ අයගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. අපි අහනවා පින්වත ඔබ දැන් වර්තමානයේ ජීවත් වෙනවා. ඔබට අතීතයක් තිබුණා කියලා ඔබ පිළිගන්නවද? ඔව් මගේ උපතේ ඉඳලා මගේ මේ ජීවිතයේ අතීතයක් මට තිබුණා. හොඳයි ඔබට දැන් මේ ගත කරන මොහොතේ මේ වර්තමානයේහි අතීතයේ කළ කීදෑ පිළිබඳව සතුටෙන් යමක් කියන්න පුළුවන් දේ තියෙනවද? තියෙනවා. හඬ නගලා කියන්න පුළුවන් දේ තියෙනවද? තියෙනවා. සතුටෙන් සිහි කර කර බලන්න අතීත සිදුවීම් තියෙනවද? තියෙනවා. ඒ වගේම ඔබ ළඟ තියෙනවද අතීතයේ යම් දේ සිහි වෙනවටත් අකමැති සිහි වුණොත් ඉක්මනට යටපත් කරන්න හදන දේ ඔබේ ජීවිතේ තියෙනවද? නෑ කියන්න බෑ තියෙනවා. හඬ නගලා කියන්න බැරි සංගව ගන්න හදන දේ අතීත ජීවිතේ ඔබේ තියෙනවද? තියෙනවා හාමුදුරුවනේ සංගව ගන්න ඕන දේ තියෙනවා. හෙලි කරන්න බැරි දේ තියෙනවා අපේ ජීවිතේ. අපි එතකොට අහනවා දැන් ඔබ పూర్ව භවයේ පිළිගන්න ඕනේ. පෙර කර්ම ගැන පිළිගන්න ඕනෙත් නැහැ. දැන් ඔබ පිළිගන්නවද දැන් වර්තමානයේ මේ මොහොතේ ඔබේ සතුට පිණිස පවතින අසතුට දෝමනස්සේ පිණිස පවතින අතීත කර්ම තියෙනවා කියලා මේ ජීවිතේ පිළිගන්න. එහෙනම් පෙර මේ ගෙවිච්ච ජීවිතේ කළ කී දේ අද සතුට පිණිස පවතින දේ තියෙනවා නම් අසතුට දේ පිණිස පවතින දේ තියෙනවා නම් ඔබට තේරෙනවද වෙනස? අද ඔබට දුක දෝමනස්සය ඇති වෙනවා නම් ඒවා හිලි වෙනකොට සංගව ගන්න උත්සාහ කරනවා නම් ඒ ඔබ අකමැති දේ අසතුටු දේ දුක් සහිත අත්දැකීම් මෙතන තියෙනවා. එබඳු විපාකයක් වර්තමානයේ තුල ඔබ ලබන්නේ අතීත කළ ක්‍රියාව සුචරිත වස්නේ දුෂ්චරිතයක්. දැන් බලන්න ඔබට මේ මොහොතේ හිත හිතා සතුටු වෙන්න පුළුවන් නම් තව දිනකට හඳ නගලා කියන්න පුළුවන් නම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න පුළුවන් නම් මම මෙහෙම දෙයක් කළා කියලා. දැන් බලන්න මේ මොහොතේ ඔබ සතුටු වෙනවා. සතුටු වෙන ක්‍රියාව දිහා බලන්න අතීතයේ කළ එක සුචරිතවත් ක්‍රියාවක්. අතීතයේ කළ ක්‍රියාව ඔබට වර්තමානයේ තුල දුක් සතුට ඇති කිරීමට හේතු වෙලා තියෙනවා නම් ඔබ දැන් කරන ක්‍රියාව ඔබට අනාගතයේහි සතුට හෝ දුක පිණිස නොපවතින්නේ කියලා ඔබ කොහොමද කියන්නේ? මෙහෙම කතා කළාම ඒ කර්මය පිළිගන්නේ නැති අයට ඒක ප්‍රතික්ෂේප කරන්න බැරුව යනවා. වර්තමානයේ තුල සැපයක් ලබනවා නම් අතීතයේ සිහි කරලා වර්තමානයේ තුල දුකක් විඳිනවා නම් අතීතයේ සිහි වෙනකොට එහෙනම් අපිට තියෙන අතීතයේ කළ කී දේ වල අද වර්තමාන ඵලයක්. අද දුකට අකමැති නම් අද මේ දුක්ඛ දෝමනස්සයට අකමැති නම් එබඳු දේ අනාගතයේ ඔබ නොලබන්න නම් අද ඔබට දුක දෝමනස්සේ ඇති කළ ක්‍රියාවන් අතීතයේ ඇත්නම් හඳුනගන්න. අද වර්තමානයේ ඒවා නොකරන්න. බුද්ධ ශ්‍රාවකයෙකු වෙන්න ඕනේනේ ඔබේ ජීවිතයෙන් මේ අත්දැකීම ගන්න. අතීතයේ කළ ක්‍රියාව තුළ අද ඔබට යම් සතුටක් උපදවනවා නම් යමක්, එබඳු දේ අද කළොත් ඔබට අනාගතයේ සැප තියෙනවා. එහෙනම් ඔබ අනාගතයේ සැප කැමති නම්, සතුටට කැමති නම්, අද සතුට ඇති කරන දේ අද කරන්න. අසතුට උපදවන දේ අතහරින්න. මේ ටික මතක් කළාම බොහෝ දෙනෙකුට යමක් තේරුම් ගන්න පුළුවන් වෙනවා. කිනවතන කොහොම නමුත් අපි මෙන්න මේ අකුසලයේ තියෙන ආස්වාදයේ වගේම එකෙන් මිදුණාම ලැබෙන ආස්වාදයේ වගේම අකුසලයේ තියෙන ආදීනවයක් අපි තේරුම් ගත්තාම මේක බරපතලකම භයානකකම අපිට වටහා ගන්න පුළුවන්. මේ නිසායි මගේ බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්ස අකරණං සියලු කවුණු කරන්න කියලා කියන්නේ. අපි මේක පුංචි නිදර්ශනයකින් පෙන්වුම් කරනවා. යම් කෙනෙකුට වගාවක් ගොවිතැනක් කරලා හේනක් වගා කරලා සරු අස්වැන්නක් ලබන්න ඕන. මේ සරු සාර අස්වැන්න ලබන්න නම් ඔහු කළ යුතු ක්‍රියාකාරකම් තුනක් තියෙනවා. පළමුව කැලේ කපලා සුද්ධ කරන්න ඕන. ඒක ගිනි තියන්න ඕන. ඊළඟට මුල් ගලවලා දඬුවට බැඳලා කාණු පාත්ති හදලා පොළව සකස් කරන්න ඕන. ඊළඟට බීජ රූපණය කරන්න ඕන. මෙන්න මේ සාධක තුනම එකතු වුණොත් ගොවි මහත්තයා සරුවක් ගන්නක් බලාපොරොත්තු වුණාට කමක් නැහැ. මෙන්න මේ ශාසනයේ සමහර අය මෙන්න මේ කාරණා තුන තේරුම් අරගෙන නැහැ. ඔබ හිතන්න දැන් කෙනෙකු කැලේ කපනවා. කැලේ හොඳට කපලා සුද්ධ කරනවා. හැබැයි පොළොව සකස් කළෙත් නැහැ, බීජ වැපුරුවෙත් නැහැ, අස්වැන්න බලාපොරොත්තු වුණොත් ඒක මෝඩ ගොවියෙකුගේ අදහසක් විතරයි. අස්වැන්න ලැබෙන්නේ නැහැ. ඒ පොළොව සකස් කළෙත් නැහැ, බීජ වැපුරුවෙත් නැහැ. අපේ ශාසනෙත් සමහරු අපි පවු කරන්නේ අපි මොකටද පන්සල් යන්නේ? මෙහෙම කියන අය නැද්ද? අපි පවු කරන්නේ එතකොට පන්සල් යන්නේ පවු කරන අය. දැන් ඒගොල්ලෝ කියන හැටිද එහෙමනේ? අපි පවු කරන්නේ අපි මොකටද යන්නේ? බණහන්න මොකටද අපි? අපි පවු කරන අය නෙමෙයි. ඒගොල්ලෝ හරියට කැලේ කපලා පොළව හදන්නෙත් නැතුව අපුරන්නෙත් නැතුව අස්වැන්න බලාපොරොත්තු වෙනවා. මේ ශාසනයේ සමහර අය ඉන්නවා, සමහර ගොවියෝ ඉන්නවා, කැලෙත් කපනවා, පොළොවත් සකස් කරනවා, බීජ වපුරන්නේ. අස්වැන්න බලාපොරොත්තු වුණු ඒක කවදාවත් ඉටු වෙන්නේ නැහැ. මේ ශාසනයේ සමහරු ඉන්නවා අකුසලයේ නැති කරනවා, කුසලයේ උපද්දවනවා. දැන් හරි අපි කුසලයේ වඩනවා, අපට ලෞතුරු නිවන ලැබේවි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. එයා හරියට කැලේ කපලා පොළොවත් සකස් කරලා බීජ වැපිරුවේ නැති ගොවියා වගේ හම්බ වෙන්නේ අස්වැන්න. ලැබෙන විදිහක් නැහැ, බීජ වැපිරුවේ නැහැ. එහෙනම් යම් ගොවියෙකු කැලේ කපලා ගිනි තියලා පොළොවත් සකස් කරලා කාණු පාත්ති දාලා බීජත් වැපුරුවා, ඔහු සරු අස්වැන්නක් බලාපොරොත්තු වුණාට කමක් නැහැ. එහෙනම් මෙන්න මේ ශාසනය තුල පවු නොකිරීම, කුසල් කිරීම, සචිත්ත පරියෝධපනං, සිත පවිත්‍ර කිරීම, සිත සුද්ධ කිරීම, මේ තුන් ක්‍රියාවලියම සම්පූර්ණත්වයට පත් වුණොත් විතරයි නිවන කියන උත්තම ප්‍රාප්තියට ඔබට යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දැන් අකුසලය දුරු කරලා කුසලය උපදවන්න ඕන කියන ක්‍රියාව තුල මොකද්ද තියෙන්නේ? අන්න අපට සිද්ධ වෙනවා සතර සම්‍යප්පදං වීර්ය මෙන්න මේ සඳහා යොදා ගන්න. අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායම තීරියං ආරභති චිත්තං සංගංහාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය චන්දං ජනේති වායම තීරියං ආරභති චිත්තං සංගංහාති පදහති. අනුප්පන්නානං කුසලානං උප්පාදාය චන්දං ජනේති වායම තීරියං ආරභති චිත්තං සංගංහාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං වියෝ භාවාය තිතියා සම්මෝසාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. විනෝදේති භ්‍යංති කරෝති අනභාවං ගමේති. ඔනු බුදුරජාණන් වහන්සේ සමන මණ්ඩිකා සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සතර කරුණ සතර සම්‍යප්පදං වීර්ය යොදවන්ට ඕන. අකුසලයේ දුරු කරලා කුසලයේ මතු කරගන්න. අකුසලයේ දුරු කරලා කුසලයේ මතු කරගන්න මේ සතර සම්‍යප්පදං වීර්ය වඩන්න ඕන. එතකොට සතර සම්‍යප්පදං වීර්ය වඩනවා කියන්නේ මොකද්ද? නූපන් අකුසල් නූපදින්න, උපන් අකුසල් දුරු වෙන්න, නූපන් කුසලයේ උපදින්න, උපන් කුසලයේ වැඩෙන්න. අන්න මෙතනට පින්වතුනි සීලය සම්පූර්ණ කර ගැනීම සඳහා අකුසලයෙන් මිදීම සඳහා සිත කිලුටු සිත පවිත්‍ර කරන පවිත්‍ර ක්‍රීම පිණිස පවතින මේ ශාසනය තුල දේශනා කොට ඇති සමත කර්මස්ථාන අවදිමත් කොටගෙන අන්න එහි වීරියෙන් පිහිටා සිටීමයි මේ සතර සම්‍යප්පදං වීරිය වඩනවා කියලා කියන්නේ. එතකොට සිව් වීරියාවේම භාවිතා කරන්නට පුළුවන් කමටහන් අපේ භාවිතාවේ තියෙනවා බුදු ගුණ මෛත්‍රී අසුව මරණ සති. ඔබට අකුසලයෙන් මිදෙන්න ඕන නම් කුසලයට එන්න නම් ඉන්නත ඔබ හැම මොහොතකම සිත දිහා බලාගෙන කටයුතු කරන්න. බුදු ගුණ හිත හිතා මෛත්‍රී ගුණ වැඩ වඩා අසුභ බව මෙනෙහි කරමින් මරණ සතිය වඩමින් හැම මොහොතක්ම විශේෂ කමඨහනක නිමිත්තක සතහනක යථාර්ථයේ බලන්ට බැරි නම් නිතර මේ බුදු ගුණ හිත හිතා ඉන්න. පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරමින් ඉන්න, ගාථාවක් කිය කියා ඉන්න, ඔබේ හිත අකුසලයට යන්නේ හිත කෙලෙසෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන නිරන්තරවම උත්සාහයෙන් මෙන්න මෙහෙම ගත කළොත් මේ සියලු කමටහන් හෙලි කරගෙන අපිට මේ වෙලාව කතා කරන්න බැහැ. කාලය නෙමෙයි, යම් කමටහනක හිත පිහිටුවාගෙන සතර සම්‍යප්පදං වීරියෙන් අපි උත්සාහවත් වෙනකොට ඔන්න අකුසලයේ දුරු වෙලා කුසලයේ මතු වෙන්න ගන්නවා. දැන් කුසලයේ මතු වුණාම අපට සෑහීමකටපත් වෙන්න බෑ. අපි තාම වැපුරුවේ නෑ. ඊළඟට මේ කුසලය සම්පූර්ණ වෙන්න තැනක් තියෙනවා. මනෝ කර්මය ඉවත් වෙලා තියෙන්න ඕන. අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි ඒ වගේම කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්ප මෙන්න මේවා මතු වුණොත් හිතේ නැවත වරක් හිත දූෂණය වෙනවා, නැවත වරක් අකුසලයට යනවා. එහෙනම් අපි අවිද්‍යාව ව්‍යාපාදයේ මිත්‍යා දෘෂ්ටිය තවත් විදිහකින් මතක් කළොත් කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප අපේ හිතේ උපදින නිමිත්තක් නිධානයක් තියෙනවා. අන්න එතන තමයි කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා කියලා කියන්නේ. අන්න ගැඹුරු දැක්මකට අපිට යන්න වෙනවා මෙන්න මෙතනදී අකුසලයේ දුරු කිරීම සඳහා. අකුසලයේ දුරු කළොත් අපි මෙන්න මේ සංඥා නිරෝධ කරන අකුසල සංඥා නිරෝධ කරන ප්‍රතිපදාවක් තුළ එතනදී අපට සමීප වෙන්න පුළුවන්කම තියෙනවා. විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පතමජ්ජහානං කියන තැනට. ඔබ හිතන්න මේ කියන තැන සරල තැනක් නෙමෙයි අපට විමස ගන්න තේරුම් ගන්න පුළුවන් වුණා. මේ සූත්‍රය තුළ මේ ප්‍රථම ධ්‍යානයෙන් පණවලා තියෙනවා අනාගාමී බව. මුළු කාම ලෝකයෙන්ම මිදෙනවා. මේ කාම සංඥාවෙන්, ව්‍යාපාද සංඥාවෙන්, විහිංසා සංඥාවෙන් තුරු වුණා. මොකද්ද කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥාව කියලා කියන්නේ? ඔබව නිකම්ම ඔබේ හිතේ කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප ඇති කරනවා නෙමෙයි. ඔබ හිත ටිකක් නිහඬ කරගෙන බැලුවොත් ඔබේ සිත, ඔබේ සිතුවිලි එබඳු අකුසල සහගත තැනකට ඔබව පත් කරන නිමිත්තක් සතහනක් හිතේ උපදිනවා. හිත ගමන්ම ඔබ නුරුස්නා ස්වභාවයකට පත් වෙන්නේ. මොකද කියලා බැලුවොත් ඔන්න ඔබට හිතේ ඇතුලෙන් හඳුනා ගන්න පුළුවන්කම තිබ්බොත් කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥාව කියන තැන ඔබට පුළුවන්කම තියෙනවා නාගාමී බව මේ ප්‍රථම ධ්‍යානයත් එක්ක ලබන්න. මේ කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා දෙක අපි කොතනද මේ කතා කරන්නේ කියලා අපි ඊයේ පෙරේද දවස් කීපෙම මතක් කළා. ඔබට මතක ඇති මා කියා දුන්නා ඔබ දැන් මේ මොහොතේ හිත නිහඬ කළොත් ඔබ හිත ඉදිරියේ චිත්‍රපටයක් වගේ නොඑක් ඡායා, නොඑක් වර්ණ, නොඑක් සටහන්, නොඑක් හැඩතල, නොඑක් රූප, නොඑක් දර්ශන හිතේ මැවෙන බවක් පේනවා. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් මේ මගේ අතේ තියෙන වටාපිටට සමාන ඡායාවක් ඔබේ හිතේ උපදින්න පුළුවන්. මෙන්න මේ බඳු ඡායා සටහන් ඔබේ හිතේ උපදිනවා. මෙන්න මේ ඡායා සටහන් මත තමයි අර කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා කියන ස්වභාවය නිර්මාණය වෙන්නේ. අර සංඥා සමහර ඒවා දකිනකොට ඔබ කාම සහගත වෙනවා. සමහර සලකුණු දකිනකොට දේශ සහගත වෙනවා. සමහර සලකුණු දකිනකොට කෝපයෙන් ඔහුට හිංසාවක් කරන්න, පීඩාවක් කරන්න තරම් ඔබේ හිත රළු වෙනවා. දැන් බලන්න ඔබ හඳුනාගත්තොත් ඔබේ හිත කාමයට, කෝපයට, හිංසනයට යවන්නේ කවුරුවත් නෙමෙයි, ඔබේ හිතේම උපදින මෙන්න මේ සංඥාව, මෙන්න මේ සටහන. මෙන්න මේ සංඥාව, මේ සටහන හඳුනාගත්තොත් ඒ සංඥාව කුමන පත්‍යයකින් හටගන්නවද, ඒ පත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවද කියලා බලා ගන්න පුළුවන් ධර්ම න්‍යායක් එක්ක මේ සංඥාව නිරුද්ධ කරගන්න සංඥාවට ඔබ රැවටිලා කාම කෝප හිංසන ක්‍රියාවලියට එන මෙන්න මේ නිධානය නිරුද්ධ කරගත්තොත්, මෙන්න මේ තැන වළක්වගත්තොත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව කුසලේහි. කාමයෙන් වෙන් වෙනවා, කුසලයෙන් වෙන් වෙනවා. මෙතන මේ සංඥා තුනෙන් විදෙනවා කියලා කියන්නේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේ දස ආයතනයෙන් හා දස ආයතනයෙන් ගත්ත මනෝමය සිතුවිලි වලින්දයි ඔබ මිදෙන්නේ, නිදහස් වෙන්නේ, කාම ලෝකයෙන් නිදහස්. ඒ නිදහස් වීමත් සමගම ඔබ ඒකාන්තයෙන් ප්‍රථම ධානයටපත් වෙන්නේ. ප්‍රථම ධානයටපත් වුණා කියලා කියන්නේ කාම ලෝකයෙන් මිදුණ අගාමි නැවත නොයන තැනකට අනාගාමි සත්‍යයටපත් වෙනවා. මෙන්න මේ සූත්‍රය තුළ බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මතර පැහැදිලි. ඊළඟට දැන් කුසලයේ තියෙනවා. අකුසලයේ දුරු කළා දැන් කුසලයේ තියෙනවා. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා අංග පහක් තියෙනවා මේ අවස්ථාවේ. දැන් විතක්කෙන් විචාරයට පමුණුවමින් කුසල් සිත අරමුණු කරමින් උයි මේ සමාපත්තිය වැඩ ඉන්නේ. යම් කෙනෙකු මෙන්න මෙතනදී කුසලයේ නිරුද්ධ කරන්න වැඩ පිළිවෙල හඳුනාගත්තොත් නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප. දැන් කල්පනා චේතනා තියෙනවා කාම සංකල්ප ව්‍යාපාද සංකප්ප විහිංසා සංකල්ප නෙමෙයි. නෙක්ඛම්ම සංකල්ප අව්‍යාපාද සංකල්ප අවිහිංසා සංකල්ප. මෙන්න මේ සංකල්පයක් කුසල. කුසලයට කර්ම විපාක ප්‍රතිසන්දි. තාම සසර තියෙනවා. කාම භවයේ මිදුණට රූප භවයේ අරූප භවයේ තාම ඉතුරුයි. එතනක් සිඳ ගන්න පුළුවන්කම තියෙනවා මේ නෙක්ඛම්ම කල්පනාව, අව්‍යාපාද කල්පනාව, අවිහිංසා කල්පනාව නිකන් උපදිනව නෙමෙයි. එතනපත් තියෙනවා කුසල සංඥාවක්. එතනක් තියෙනවා සංඥාවක්. අන්න එතනින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබුණොත් මෙන්න මේ සූත්‍රයේදී අපිට දේශනා කරනවා බුදුහාමුදුරුවෝ ဒုတိය ධ්‍යානයට එනවා කියලා කියන්නේ කුසලයේ දෙනති කළා. අකුසල කර්මයේ නැති කළා ප්‍රථම ධ්‍යානෙට ඇවිල්ලා කුසල කර්මයේ දෙනති කළා ဒုတိය ධ්‍යානෙට එන්නේ. ඒ කියන්නේ රහත් ඵලයට පැමුණුණා, උත්තම ප්‍රාප්තියට පැමුණුණා. අන්න එතනට ආවා කියන්නේ අර දස අංගයකින් සමන්නාගත වුණා කියන එක. මේ ධම ටිකක් අමාරු වෙන්න පුළුවන්, ගැඹුරු වෙන්න පුළුවන්. ඒ වුණාට පින්වත්නි ඔබ උනන්දු වුණොත් උත්සාහ වුණොත් මේ රාත්‍රියේ මේ කියපු කරුණු ටික පැහැදිලි වුණා නම් අනේ මේක කොහොම හරි අහගත්තොත්, මේ ටික කොහොම හරි ඉගෙන ගත්තොත් මටත් පුළුවන් නේද උත්තම ප්‍රාප්තියට යන්න. උතුම් කුසල් ඇති, පිරිපුන් කුසල් ඇති, පාදයෙන් සෙලවිය නොහැකි උත්තම පුරුෂයෙකු වෙන්න පුළුවන් නේද? මෙතෙක් කාලයක් අපි ජීවිතයේ උතුම් කුසලයේ, පරම කුසලයේ හැටියට සැලසුවේ අකුසල් ටික නොකර ඉන්න එක, කුසල් ටික කරන එක විතරයි. ඉන් එහාටත් මගක් පිළිවෙතක් තියෙනව නේද කියලා යමක් හිතන්න විමසන්න ඔබ තුල යම් අදහසක් පහළ වුණොත් මෙන්න මේ රාත්‍රියේ මේ ඇසූ ධර්මය ඔබට මට හුඟා ප්‍රයෝජනවත් වේවි. එනිසා මේක ගැඹුරුයි අමාරුයි කියලා හිතන්න එපා. අපට අමාරුවක් ගැඹුරක් දැනෙනවා නම් දැනුනේ මේ පුංචි වේලාව තුල මේක අනුපිළිවෙලින් කතා කරගන්න බැරි වෙච්ච නිසා. මා මේෙන් අදහස් කළේ ඔබට යම් සේයාවක්, යම් ඡායාවක් ඇති කරලා දෙන්න මේ සූත්‍රයට අනුව අපට මේ ජීවිතය තුලම මේ උත්තම ප්‍රාප්තියටපත් වෙන්න පුළුවන් නේද කියන විශ්වාසය ගොඩනගීම විතරයි. කල කරුණු කල දේශනාව සම්පූර්ණ නොවෙන්න පුළුවන්. මෙන්න මේ උත්තම ප්‍රාප්තියට මේ ဒုတိය ධ්‍යානයට එනකොට අසේකේන සේක අසේක කියලා දෙදෙනෙකු මේ ශාසනයේ ඉන්නවා. සෝතාපන්න මාර්ගයේ ඉඳලා අරහත් මාර්ගයේ දක්වා මේ සප්තම පුද්ගලයෝ, පුද්ගලයන් හත් දෙනා සෝවාන් මාර්ග, සෝවාන් ඵල, සකදාගාමි මාර්ග, සකදාගාමි ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල, අරහත් මාර්ග. මේ හත් දෙනාව හඳුන්වනවා සේක්ෂ පුද්ගලයෝ කියලා. තාම සේක ඉතුරුයි තව, කෙලෙස් ඉතුරුයි තාම, දුක ඉතුරුයි තාම ගෙවා ගන්න. අසේක කියලා කියන්නේ ගෙවලා ඉවරයි. අන්න ගෙවලා ඉවර වෙච්ච කෙනා අසේකේන සම්මා අසේකාය සම්මා දිට්ඨියා සමන්නාගතෝ. අසේක්ෂ වූ සම්මා දිට්ඨියෙන් යුක්තයි. අසේකේන සම්මා සංකප්පේන සමන්නාගතෝ. අසේක්ෂ වූ සම්මා සංකල්පයෙන් යුක්තයි. අසේකේන සම්මා වාචා අසේකාය සම්මා වාචාය සමන්නාගතු. අසේක වූ සම්මා වාචාවෙන් අසේක වූ සම්මා කම්මන්තෙන් අසේක වූ සම්මා ආජීවයෙන් අසේක වූ සම්මා වායාමෙන් අසේක වූ සම්මා සතියෙන් අසේක වූ සම්මා සමාධියෙන් අසේක වූ ප්‍රඥාවෙන් ඥානයෙන් අසේක වූ විමුක්තියෙන් යුක්තයි. විමුක්තියට යමෙකුපත් වූයේද අන්න එතන අපි කියනවා කීනා ජාති උසිතං රක්මචරියං කතං කරණේ අන්නා පරමිතත්ත සීල දුක් කෙලවර කළා නිමා කළා කියලා. එහෙනම් මේ සමන මණ්ඩිකා සූත්‍රය තුලින් අද අපි පැහැදිලි කළ මේ කරුණු ටික තේරුම් ගන්න මේ ශාසනය තුල යම් කෙනෙකුට උග්ගහමාන පුත්‍රගේ දර්ශනේ ඉක්මවා ලෞතර බුදු නිගුණ දර්ශනයෙන් සිත රැකගෙන පවිත්‍ර කරගෙන අපි මේ ජීවිතය තුළ යම් උත්සාහයක් මහන්සියක් දරුවොත් අපටද පුළුවන්කම තිබේදී අර පුංචි ලදරුවාගේ කුසල භාවයේ ඉක්මවා ගිය පරම පුරුෂ කුසලයට උත්තම ප්‍රාප්තියට පත් වෙන්නට ඒ සඳහා මඟ සොයාගෙන යන්නට මුට වීරිය ධෛර්යය අධිෂ්ඨානය උපදීවා. යක්ෂ භූත මාර සතුන් කර්ම රෝග පීඩාවන් මගහැරේවා. සියලු සම්‍යක් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම සමෘද්ධ වේවා කියලා ප්‍රාර්ථනා. ආකාසත්තා චුම්මත්තා දේවානාග මහින්දිකා පුඤ්ඤං සංඝනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාග මහින්දිකා පුඤ්ඤං සංඝනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාග මහින්දිකා පුඤ්ඤං සංඝනුමෝදිත්වා සෝදයන්තු සිවං සදන්.